ඔබරැඳී සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
ශ්‍රී ලංකාවේ මැතිවරණ උණුසුම පවතින අතරතුරේදී අපි හැමනම් ඒ තොරතුරු විමසුවාට පස්සේ යන්නේ ලෝකයේ තත්විත්ති පිළිබඳව විමසා බලන්න පුරුදු විදිහට අපගේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනෙන්. පසුගිය සතියේදී ලෝකීය අවධානයේ ඇමරිකාව වෙත යොමුලා තිබුණ ඇමරිකානු මැතිවරණ ප්‍රතිඵලයත් සමගින් ඇමරිකානු මැතිවරණ ඉතිහාසයේ දෙවන ජනාධිපතිවරයා බවට පත්වුණා ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ වාර දෙකෙන් දෙවන වාරයේ පරාජය වුණාට නැවතත් දවල මන්දිරයට පැමිණුණු දෙවන ජනාධිපතිවරයා විදිහට වසර 130 ගානකට පස්සේ මේ විපර්යාසය පිළිබඳව සමස්ත ලෝකයේම තාමත් අවධානය යොමු වෙමින් තියෙනවා. මොකද ඔහු ජනාධිපතිවරයා විදිහට තේරීපත් වුණාට නිල වශයෙන් දියුරුම් දීම් සිදුවන්නේ ඇමරිකානු මැතිවරණ නීතියට අනුව ජනවාරි මාසයේ. අපි මේ පිළිබඳව පසුගිය සතියේ කිව්වා. එහෙමනම් දැන් මොකද වෙන්නේ? අපි මේ පිළිබඳවයි අද මුලින්ම කතාබහ කරන්නේ. පුරුදු විදිහට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා අදත් සූදානම්ින් ඉන්නවා මේ තොරතුරු අපිට පැහැදිලි කරන්න. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
අපිට වාර්තා වෙනවා මේ නව ජනාධිපති විදිහට තේරුණු ඩොනල්ඩ් ට්‍රම්ප් දවල මන්දිරයේ පැත්තේ ගියයි කියලා තමන්ගේ නිල දියුරුම් දීමට කලින් මේ සුහද බලහුවමාරුවක් පිළිබඳව වන කාරණාව සඳහා. එතකොට වර්තමාන ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රතිචාරය සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එතනදී සිදුවුණු සාකච්ඡා මොනවද මේ සම්බන්ධව?
ඔව් දිලෘක්ෂි, දැන් මේක සම්ප්‍රදායක් ඇමරිකාවේ. එක ජනාධිපතිවරයෙක් අලුතෙන් පත් වෙලා ඔහු වැඩබාර ගන්න කලින් ඒ දූරෙන් ඉවත් වෙන ජනාධිපතිත් සමග සාකච්ඡාවක් දවල මන්දිරයේ පැවැත්වෙන ඒ සම්ප්‍රදායක් අවුරුදු ගාණක් තිස්සේ තිබිලා තියෙනවා. නමුත් ඒක මීට කලින් අවස්ථා 20/20 ජෝ බයිඩන් ජනාධිපති බවට පත් වුණ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කළ තිබුණේ නැහැ. නමුත් මේ සම්ප්‍රදාය නැවත අලුත් කරමින් ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ආරාධනා කළ තියෙන දවල මන්දිරයට ඇවිල්ලා සාකච්ඡාවක් පවත්වන්නට කියලා, විශේෂයෙන්ම ජෝ බයිඩන්ගේ රාජ්‍යතන්ත්‍රයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයට ඒ පරිණාමනය වෙද්දී ඒක ඉතා සුමටව ඒක කටයුතු කිරීම සඳහා අවශ්‍ය කටයුතු ගැන සාකච්ඡා කරන්න මේ විදිහට ආරාධනා කළ තිබුණා. ඒ සාකච්ඡාව පැය එකහමාරක් විතර බොහොම සුහදව, ඉතාමත්ම සුහදව පැවතුණයි කියලා තමයි අපිට ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ පැත්තෙන් ආරංචි වෙන්නේ. මීට කලින් අවස්ථාවලදී මේ දෙපළ එකිනෙකාට නිඳා කරගෙන තිබුණා, ඒ වගේම එකිනෙකාට විරුද්ධව චෝදනා නගාගෙන තිබුණා. නමුත් මේ සාකච්ඡාව එකහමාරක විතර සාකච්ඡාව ඉතාමත්ම සුහදව පැවතුණා කියලා තමයි මේ ජෝ බයිඩන් ජනාධිපතිවරයාගෙන් පැත්තෙන් වාර්තා වෙන්නේ. ඒකම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැත්තෙනුත් සඳහන් වෙලා තියෙනවා. මේක දෙපළ අතර ඉතාමත්ම සුහදාකාරයෙන් ඉදිරියේදී තමන්ගේ ධූරයේ වැඩබාරගෙන කලින්, ඒ කියන්නේ ජනවාරි මාසේ 20 වෙනිදා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයේ නව ධූරයේ දිවුරුන් දීලා වැඩබාර ගන්න. ඉතින් ඒ අන්තර් කාලයේදී කටයුතු කිරීම පිළිබඳව සාර්ථකව ඒ සාකච්ඡා පැවැත්වුවා කියලා ඔහුත් ප්‍රකාශ කළා තියෙනවා.
දැන් ඊළඟට අවධානය යොමුණු කාරණාව තමයි මේ සතිය වෙද්දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් පරිපාලන යටතේ ඔහු පත් කරගන්නා වූ ප්‍රධාන නිලධාරීන් කවුද කියලා. එතකොට බුද්ධ්‍යංශ කෙරෙහි පත් කරන නිලධාරීන්, ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන සඳහා ඔහු පත් කරන නිලධාරීන්, රට අභ්‍යන්තරයේ දෙපාර්තමේන්තු සඳහා සහ විවිධාංශ සඳහා, විශේෂයෙන්ම ඔහු මේ අනවසර සංක්‍රමණිකයන් පිළිබඳව කතා බහ කළා. එතකොට මේ වගේ ඔහු ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන අංශ සඳහා පත් කරන නිලධාරීන් කවුද? ඒ වගේම කලාපීය වශයෙන් දකුණු ආසියාතික කලාපයට, එතකොට යුරෝපයට, මේ වගේ ලෝකයේ විවිධ කලාප සඳහා ඇමරිකානු නියෝජිතයින් ඉන්නවා. එතකොට ඇමරිකානු රාජ්‍යලේකම්වරයා ඉන්නවා. මේ වගේ ප්‍රධාන තනතුරු සඳහා ට්‍රම්ප් පාලනය යටතේ කවුද පත්වන්න නියමිත? මේ පිළිබඳව ඉඟි ලබා දුන්නා මේ අලුත් තනතුරු සඳහා වන යෝජිත ඔහු විසින් යෝජනා කරන නම් ඉදිරිපත් කිරීමත් සමග. ඒ පිළිබඳව සවිස්තර තොරතුරු අපි ඊළඟට දැනගනිමු. අමල්, අපි කැමති වැඩිදුර විස්තර දැනගන්න ඒ සම්බන්ධව.
ඔව් දිලෘක්ෂි, මුලින්ම ඔහුගේ රාජ්‍ය ලේකම් හැටියට, එහෙම නැත්නම් විදේශ ඇමති කමට ඔහු දැනට නම් කරන්න සූදානම් වෙන්නේ මාකෝ රූබියෝ කියන ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙක්. ඔහු මීට කලින් අවස්ථාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමග රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ධුරයට තරඟ කරපු කෙනෙක්. ඔහු විශේෂයෙන්ම චීනයට විරෝධීව මීට කලින් කටයුතු කරපු පුද්ගලෙක්. ඒ එක්කම ඊශ්‍රායලට ඉතාමත්ම පක්ෂපාතීව ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති මෙහෙවරට කටයුතු කරපු පුද්ගලෙක්. ඉතින් ඔහුව තමයි රාජ්‍ය ලේකම් හැටියට නම් කරන්න ඩොනල්ඩ් ට්‍රම්ප් දැනට තීන්දු කළ තියෙන්නේ. ඒ එක්කම ආරක්ෂක ලේකම් අපි කියනවා මේ ඩිෆෙන්ස් සෙක්‍රටරි හැටියට මේ ආරක්ෂක අමාත්‍යාංශයේ භාර ගැනීම සඳහා ඔහු තවත් ඒ වගේම ආන්දෝලනාත්මක චරිතයක් නම් කරලා තියෙනවා. ඔහු ෆොක්ස් නිවුස් ජාලයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්ගේ නම තමයි යෝජනා කරලා තියෙන්නේ, පීටර් හෙග්සෙත් කියලා. ඉතින් ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයක් වගේ දෙයක් පාලනය කිරීමට හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඔහු මොකද මහාධිවේදියෙක් හැටියට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමක් පමණයි කරලා තියෙන්නේ. ඇමරිකාවේ ආරක්ෂක අමාත්‍යාංශය කියලා කියන්නේ අවුරුද්දකට ඩොලර් බිලියන 3000ක විතර මුදලක් වැය කරන, ඒ එක්කම සේවක සංඛ්‍යාව මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් ඉන්න සංවිධානයක්. එය පාලනය කිරීම සඳහා මේ ආකාරයෙන් රූපවාහිනී නාලිකාවක වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් තමයි නම් කරන්නට යෝජනා කරලා තියෙන්නේ. ඒ ෆොක්ස් නිවුස් ජාලය ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රබලවම සහාය දුන්නු මාධ්‍ය ජාලයක්. ඉතින් ඒ මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදියාව තමයි මේ විදිහට ආරක්ෂක අමාත්‍යාංශයට නම් කරලා තියෙන්නේ. ඒ වගේම තවත් අලුත් පත්වීමක් කරන්නට ඔහු යෝජනා කරලා තියෙනවා. ඒ තමයි ඇමරිකාවේ රාජ්‍ය තන්ත්‍රය තියෙන අනවශ්‍ය වියදම් කපා හරින්නටත්, ඒ වගේම කාර්යක්ෂමතාවය වැඩි කරන්නටත් කියලා ඔහු නම් කරලා තියෙනවා. ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට වැඩියෙන්ම මුදල් ආධාර ලබා දුන්නු ව්‍යාපාරිකයෙක් එලොන් මස්ක්, ටෙස්ලා සමාගමේ ප්‍රධානී හැටියට කටයුතු කරන ලෝකේ ධනවත්ම පුද්ගලයා හැටියට නම් කරලා තියෙන එලොන් මස්ක්ට මේ රාජකාරිය බාර දෙන්නට යෝජනා වෙලා තියෙනවා. ඉතින් ඇමරිකාවේ මුළු රාජ්‍ය වියදම ඩොලර් බිලියන 7000ක් එහෙම නැත්නම් ට්‍රිලියන් 7ක වගේ ප්‍රමාණයක් හැටියට ඇස්ටිමේන්තු කරලා තියෙනවා. ඒකෙන් වසරකට ඩොලර් බිලියන 2000ක් එහෙමත් නැත්නම් ට්‍රිලියන 2ක් කප්පාදු කරන්න ඔහුට වගකීමක් හැටියට පවරනවායි කියලත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟියක් ලබා දීලා තියෙනවා. ඒකම අනෙකුත් ආරක්ෂක අංශ බැලුවොත්, ඒ කියන්නේ බුද්ධි අංශ සම්බන්ධයෙන් බැලුවොත්, ඔහු තමන්ට ඉතාමත්ම හිතවත් කටයුතු කරපු ක්‍රිස්ටිනියෝම් කියන කාන්තාව හෝම්ලෑන්ඩ් සිකියුරිටි ලේකම් හැටියට, එහෙම නැත්නම් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය හැටියට නම් කරන්නට කටයුතු කළයි කියලා සඳහන් වෙනවා. ඊට අමතරව පරිසර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු වලට ලී සෙල්ඩින් කියන පුද්ගලයෙකුත් නම් කරලා තියෙනවා. ඉතින් මේ අය බොහෝ අවස්ථාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති වලට පක්ෂපාතීව පරිසරය සුරකීම වගේ කටයුතු සම්බන්ධයෙන් දැනට තියෙන ජාත්‍යන්තර වශයෙන් ගන්නා වූ පියවරන් වලට එතරම් සහයක් දක්වන්නේ නැති පුද්ගලයෙක් තමයි මේ විදිහට තෝරාගෙන තියෙන්නේ. ඊට අමතරව ඔහු තමන්ගේ නීතිපති හැටියට පත් කරපු පුද්ගලයා මැට් ගෙට්ස් කියලා, ඔහුට විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ලවලා තියෙනවා. අපචාර සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවලා තියෙනවායි කියලා මේ වෙනකොට දැන් සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම බාල වයස්කරුවන් සමග ලිංගික සම්බන්ධතාවය පැවැත්වීම වගේ කටයුතු වලදී ඔහුට චෝදනා එල්ලවල තිනවා. ඒවා තිබියදී ඔහුව නම් කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට ආන්දෝලනාත්මක තත්ත්වයකුත් මතුවෙලා තියෙනවා. රිපබ්ලිකන් පක්ෂය තුලින්ම සමහර අවස්ථාවලදී මැට් ගේට්ස්ට විරුද්ධව කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ බුද්ධිංශ ප්‍රධානියා හැටියට පත් කරලා තියෙනවා ටුල්සි ගැබ්බාඩ් කියන කොංග්‍රස් සභිකවරියක්. ඇය හවායි ප්‍රාන්තයෙන් තමයි පත්වල ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇයට මේ බුද්ධිංශ ඇමරිකාවේ සියලු බුද්ධිංශවල පාලනය ඇයට ලබා දෙන්නට ඔහු යෝජනා කරලා තියෙනවා. ඒ එක්කම ඇමරිකාවේ මේ CIA ඔත්තු සංවිධානයේ ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර ඔත්තු බලන CIA සංවිධානයේ අධ්‍යක්ෂක හැටියට ජොන් රැඩ්ක්ලිෆ් කියන පුද්ගලෙක් නම් කරලා තියෙනවා. ඔහු සම්බන්ධයෙනුත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නමුත් අනෙකුත් පත්වීම් වලට සාපේක්ෂව බැලුවොත් ඔහු එතරම් මතභේදර තුඩු නුදුන්නු පුද්ගලයෙක් හැටියට සඳහන් වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන අවස්ථාවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ චෝදනා වලින් මුදා ගන්නට ඉදිරිපත් වෙච්ච පුද්ගලයෙක් හැටියට ජෝන් රැඩ්ක්ලිෆ් නම් කරලා තියෙනවා. ඉතින් ඔහුට CIA සංවිධානයේ අධ්‍යක්ෂක ධුරය පිරිනැමීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීන්දුව කළයි කියලා වාර්තා වෙනවා. නමුත් මේ එක පත්වීමක්වත් තවම ස්ථිර කරන්නට බැහැ. මොකද ඒ ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය විසින් පසුව අනුමත කරන්නට ඕන. ඒ අනුමතයට යටත්ව තමයි ඔහු මේ විදිහට ඉඟි පළ කරලා තියෙන්නේ. මේ පුද්ගලයන්ව ඉතාමත්ම තීරණාත්මක තනතුරුවලට, වැදගත් තනතුරුවලට පත් කරන්නට ඔහු තීන්දුව කළා තියෙනවායි කියලා.
අමල් මෙතනදි මං මේ කෙටියෙන් හෝ දැනගන්නට කැමති මේ කොංග්‍රස් එක සම්බන්ධව දැනට තියෙන තත්ත්වය අනුව මේ ඇමරිකාවේ කොංග්‍රස් එක කියන්නේ ඉහළ මන්ත්‍රණ සභාව සහ පහළ මන්ත්‍රණ සභාව සෙනෙට් එක සහ පහළ මන්ත්‍රණ සභාව කියන එකතුවට තමයි ඇමරිකාවේ මේ කොංග්‍රස් එක කියලා කියන්නේ. එතකොට මේ එහි වැඩි බලය තියෙන්නේ කාටද? රිපබ්ලිකන්ද ඩිමොක්‍රටික්ද? එහි සංයුතිය පිළිබඳවත් කෙටියෙන් දැනගන්න කැමතියි.
ඔව් දිල්රුක්ෂි, දැන් මේ කොංග්‍රස් මණ්ඩලයේ විශේෂයෙන්ම ඉහළ මන්ත්‍රණ සභාවේ නැත්නම් සෙනෙට් එකේ බලය මෙච්චර කල් තිබුණේ ඩෙමොක්‍රටික් පක්ෂයට. නමුත් මේ ජනාධිපතිවරණයට සමගාමීව මේ කොංග්‍රස් සභිකයනුත් අලුතෙන් පත් කර ගැනීම, කොංග්‍රස් සභිකයන් ප්‍රමාණයක් අලුතෙන් පත් කර ගැනීම සිදු වෙනවා. ඒ ඇමරිකාවේ ඡන්ද ක්‍රමය අනුව අවුරුදු දෙකෙන් දෙකට ඒ ඡන්දය පැවැත්වෙනවා. ඉතින් මෙවර මේ ජනාධිපතිවරණයට සමගාමීව පැවැත්විච්ච කොංග්‍රස් මණ්ඩලය සහ පහළ මන්ත්‍රණ සභාවේ, එහෙම නැත්නම් හවුස් එක කියලා කියනවා, ඒ තිබිච්ච මැතිවරණවලදී ඉහළ මන්ත්‍රණ සභාවත් ඒ වගේම හවුස් ඔෆ් රෙප්‍රසන්ටේටිව් කියන එකත් මේ දෙකේම බලය දැන් රිපබ්ලිකන් පක්ෂයට ලැබිලා තියෙනවා. ඉතින් මේක ඉතාමත්ම විරල අවස්ථාවක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වුණාට පස්සේ ඔහුට මුළු කොංග්‍රස් එකේම, ඒ කියන්නේ ඉහළ සහ පහළ මන්ත්‍රණ සභා දෙකේම බලය දැන් ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයට ලැබිලා තියෙනවා. ඉතින් මේක විරල අවස්ථාවක්. ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමන්ගේ ව්‍යවස්ථා අනුව කරන කටයුතු වලට, එහෙම නැත්නම් අලුතෙන් නීති සම්පාදනය කිරීමේදී කිසිම බාධාවකින් තොරව ඒ නව නීති ගෙනීමටත්, එහෙම නැත්නම් තියෙන නීති සංශෝධනය කිරීමට දැන් අවකාශ ලැබිලා තියෙනවා. ඉතම ප්‍රබල ජනවරමක් ඔහුට ලැබිලා තියෙනවා මේ තුලින්. මොකද මේ මන්ත්‍රණ සභා දෙකේම සහාය ලැබීම තුලින් මීට කලින් තිබුණ විදිහට මන්ත්‍රණ සභාවට නැත්නම් කොංග්‍රස් එකට ජනාධිපතිවරයා පාලනය කිරීමට හැකියාවක් නැහැ. ජනාධිපතිවරයාට දැන් බොහොම විවෘත අවකාශයක් ලැබිලා තියෙනවා. තමන්ගේ ප්‍රතිපත්තිය, ඒ වගේම තමන්ගේ අනපනත් අනුමත කර ගැනීමට බොහොම පහසු තත්ත්වයක් උදා වෙලා තියෙනවා.
ඇමරිකානු මැතිවරණයේ සහ නැවතත් පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පත්වීම් පිළිබඳව තමයි ලෝකයේ ඇත්තටම ප්‍රමුඛම අවධානය තිබුණේ. ඊට අමතරව තාමත් අවධානය ගිලිහිලා නැහැ ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධව. ඊශ්‍රායල ලෙබනන් සහ ඊශ්‍රායල ගාසා අතර සිදුවන මේ යුද්ධමය වාතාවරණයේ අලුත් තත්ත්වයක් අපි ඒ අනුව විමසා බලමු. ඊශ්‍රායල ලෙබනන් සහ ඊශ්‍රායල ගාසා අතර සිදුවන මේ සටන් පිළිබඳව වන අලුත් තොරතුරු අපිට කොහොමද වාර්තා වෙන්නේ? අමල්
දිලුක්ෂි, මේ පහුගිය සතියේ ඊශ්‍රායල් හමුදා විසින් ලෙබනනයේ කරන ඒ මෙහෙයුම්වල ඔවුන්ට විශාලම ජීවිතහානිය ලැබුණේ බදාදා. ඊශ්‍රායල් හමුදාවේ 6 දෙනෙක් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රතිප්‍රහාර මැද්දේ ජීවිතක්ෂර පත් වුණා කියලා වාර්තා වුණා. ඉතින් මේක තමයි ඊශ්‍රායල් හමුදාව ලෙබනනයේ ඇති කරපු සැප්තැම්බර් 30 වෙනිදා ඉඳලා ආරම්භ කරපු ඒ යුද මෙහෙයුම්වල වැඩිම ජීවිත සංඛ්‍යාවක් අහිමි වෙච්ච සිද්ධිය හැටියට නම් කරන්න පුළුවන්. මේ වෙනකොට හිස්බුල්ලා සංවිධානයේ එකම ලෙබනන් බලධාරිනුත් සඳහන් කරලා තියෙනවා ඊශ්‍රායල් හමුදාව සැප්තැම්බර් 30 වෙනිදා ඉඳලා ගත්ත ඒ අතිකරපු හමුදා මෙහෙයුම් මැද්දේ මේ වෙනකොට විශාල පිරිසක් සිවිල් වැසියන් ලෙබනනී ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා. ඊශ්‍රායල් හමුදාවටත් මේ වෙනකොට මේ ප්‍රහාරවලින් විශාල හානි සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ලෙබනනේ ඊශ්‍රායල් හමුදාව කියන ආකාරයට ඔවුන් තවත් මේ යුද මෙහෙයුම් උත්සන්න කරලා තියෙනවා. හිස්බුල්ලා සංවිධානය නිෂ්ක්‍රිය කරන තුරු මේවා ඉදිරියට ගෙන යනවා කියලත් ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඉතින් දැනට ලෙබනනේ මේ වෙනකොට 3,300කට අධික සාමාන්‍ය වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා කරලා තියෙනවා මේ අලුතෙන් ඇති වෙලා තියෙන යුද මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට.
අමල්, අපි මේ ඔයත් එක්කම ගාසා තීරයේ සිදුවන සටන් වල අලුත් ප්‍රතිඵලයක් දැනගන්න කැමතියි.
දිලුක්ෂි, ගාසා තීරයේ විශේෂයෙන්ම උතුරු ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ තවදුරටත් ගුවන් මෙහෙයුම් උත්සන්න කරන්නට ඊශ්‍රායල් හමුදාව යමුණයි කියලා වාර්තා වෙනවා. ගාසා තීරයේ සම්බන්ධයෙන් යුද මෙහෙයුම් ඒ ඉදිරියට යන අතරතුරේ කටාර් රාජ්‍ය පිට කලින් අවස්ථාවලින් ඔවුන් අනුතුරු ඇඟවල තියුණා. ඔවුන් මේ ගාසා සටන් විරාමයක් සම්බන්ධයෙන් අතරමැදිකරුවෙක් හැටියට කටයුතු කිරීමෙන් ඉවත් වෙන්නට සූදානම් වෙනවයි කියලා එවැනි අනුතුරු ඇඟවීමක් කළා තිබුණා. නමුත් මේ පහුගිය සතියේ කටාර් රාජ්‍ය නිල වශයෙන් සටන් විරාමයක් ඇති කිරීමේ කටයුත්ත සම්බන්ධයෙන් මේ දෙපාර්ශ්වය අතර මැදිහත්කරුවෙක් හැටියට කටයුතු කිරීමෙන් ඉවත් වුණා. ඉතින් ඒ තුලින් තවදුරටත් මේ ගාසා තීරයේ ඇති වෙන ප්‍රහාර තවදුරටත් උත්සන්න වෙන බවක් තමයි පහුගිය සතියේ වාර්තා වුණේ.
තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් මේ සතියේදී වාර්තා වුණා. ඒ තමයි එංගලන්ත කතෝලික සභාවේ අගරදගුරු විදිහට සැලකෙන ජස්ටින් වෙල්බි කෙරෙහි එල්ල වුණු චෝදනාවක්. ඔහු එක්තරා පූජකයෙකු සම්බන්ධයෙන් එල්ල වෙලා තිබුණු ලිංගික අපචාර චෝදනා පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ඔහුට ඉල්ලා අස්වෙන්න කියලා ලොකු බලපෑමක් ඇති වුණා. අමල් මොකද්ද මේ සිදුවීම සහ ඒ සිදුවීමේ අලුත්ම තොරතුරු අපිට කොහොමද වාර්තා වෙන්නේ?
දිලුක්ෂි, දැන් ජස්ටින් වෙල්බී කියන්නේ එංගලන්ත සභාවේ ආගමික නායකයා හැටියට, එහෙම නැත්නම් ප්‍රධාන පූජකයා හැටියට සඳහන් වෙනවා. ඔහුට තිබිච්ච චෝදනාව තමයි ඔහු එංගලන්ත සභාවේ පූජකවරයෙක්ට දිගින් දිගටම ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනකොට ඒවා බලධාරීන්ට වාර්තා නොකිරීම කියන චෝදනාව තමයි ජස්ටින් වෙල්බිට එල්ල වුණේ. ඉතින් ඒ චෝදනා මැද්දේ ඔහු තනතුරෙන් ඉවත් කරන්නට කියලා විශාල පිරිසක් ඇංගලිකන්, එහෙම නැත්නම් මේ එංගලන්ත සභාවේ අනුගාමිකයන් විශාල පිරිසක් ඉල්ලීමක් කළා තිබුණා එංගලන්ත රජුරුවන්ගෙන් ඔහු මේ තනතුරෙන් ඉවත් කරන්න කියලා. මොකද එංගලන්ත සභාවේ ප්‍රධාන නායකයා හැටියට ඔවුන් පිළිගන්නේ එංගලන්තේ රජු, එහෙම නැත්නම් චාල්ස් රජුරුවෝ. ඉතින් චාල්ස් රජුරුවන්ගේ මේ ඉල්ලීම කළා තිබුණා ඔහු මේ තමන්ගේ නිකායේ ගිහි පූජකවරේ දිගින් දිගටම මේ අපචාර කිරීම සම්බන්ධයෙන් ඔහු දැනුවත් හිටියා. නමුත් ඒ පිළිබඳ බලධාරීන්ට ඒ යොමු නොකිරීමත් සම්බන්ධයෙන් තමයි ඔහුට චෝදනාව එල්ල වෙන්නේ. ඉතින් මේ ගිහි පූජකවරයා ඇත්තටම 2018 ඔහු මරණයට පත් වෙනවා. ඒ පුද්ගලයා මරණයට පත් වුණත් මෙතනදී චෝදනාව එල්ල වෙලා තියෙන්නේ ඔහු ජීවිතුන් අතර ඉන්න කාලයේදී ඔහුට විරුද්ධව කටයුතු කරන්නට ඉදිරිපත් නොවුනයි කියන චෝදනාව මත තමයි මේ ආකාරයෙන් ඔහුට විරුද්ධව චෝදනා එල්ල වෙන්නේ. ඉතින් ඒ චෝදනා මැද්දේ ජස්ටින් වෙල්බී පූජකවරයා තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වන මේ ඉතාමත්ම ප්‍රබල තනතුරක් එංගලන්ත සභාවේ ප්‍රධානම පූජක තනතුරෙන් ඔහු කනගාටුව පළ කරලා මේ සම්බන්ධයෙන් මෙවැනි විශේෂම ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන පූජකයන්ට එරෙහිව ඒ නිසි කලට වේලාවට ඒ කටයුතු කරන්නට නොහැකි වීම කීමේ වගකීම බාර ගනිමින් ඔහු මේ ආකාරයෙන් තනතුරෙන් ඉවත් වුණා.
හොඳයි, මම අපි ස්තුතිය පළ කරනවා මේ සතියේ ලෝකයේ ප්‍රමුඛතම කාරණා කිහිපයේ ඒ අදාළ පසුබිම් තොරතුරු ගොනු කරන්න අපගේ ලෝ වටා විදෙස් විද සමාලෝචනයත් සමගින් සම්බන්ධ වුණාට. එහෙමනම් අපි සමුගමු ලබන සිකුරාදා හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් මිලු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.